ඊළඟට ගරු ප්‍රොෆෙසර් රංජිත් බණ්ඩාර මන්ත්‍රීතුමා, ඊළඟට ගරු WDJ සෙනවිරත්න මන්ත්‍රීතුමා, ඔබතුමාට විනාඩි 11ක් කාලයක්
තියෙනවා. ගරු මූලස්ථාන සභාපතිතුමනි, අද අධිකරණ ඇමතුමා විසින් ඉදිරිපත් කළ තිබෙන මේ ව්‍යවස්ථා සංශෝධනය ගැන වචනයක් දෙයක් කතා කරන්න අවස්ථාව ලැබෙනවා. අපි සතුටු වෙනවා. ඊට වශයෙන්ම පෞගේ දසගානත් විශ්සේ මේ රටේ නීතියත් සාමයත් සදාචාරාත්මක පැත්මත් බිනදම්මින් අසංවර භාවයට අපිළිවෙලට බොහෝ ඉඩකට සැලසූ දශකයන් ගණනාවකට පසු මේ දැන් ශ්‍රී ලාංකික ජනතාවට ලැබී ඇත්තේ ඒ තත්ත්වයෙන් වර්තමානයත් ඒවගේම අතුගා දැමීමටත් අනාගතයේදී නැවත ඇතිවීම වැලැක්වීමටත් පියවර ගැනීමක් වශයෙන් නව ව්‍යවස්ථාවක් සකස් කිරීම කියන එකයි මගේ අදහස. ඇත්තෙන් මම සන්තෝෂ වෙනවා දැන් මේ කාරණය ගැන අධිකරණ ඇමතුමත් තමුන්ගේ අදහස් ප්‍රකාශ කළා. එතුමත් පිළිගත්තා මේ පැලස්සර දැමීමෙන් අපේ ව්‍යවස්ථාවට අපේ රටේ මේ ඇති වෙලා තියෙන අර්බුදකාරී තත්ත්වය වළක්වන්නට බෑ, ඇතැම් විශ්වන්ට බැහැ කියලා. ඒ සඳහා සම්පූර්ණයෙන්ම නව ව්‍යවස්ථාවක් සකස් කිරීමට අපි කටයුතු කළ යුතුයි කියන අදහස එතුම දැන් ප්‍රකාශ කළා. ඒක තමයි ඇත්තෙන්ම මගෙත් අදහස. මං හිතනවා මේ සභාවේ බෞද්ධරියත් අදහස ඒකයි. අපි දන්න දෙයක් තමයි මෑත කාලයේදී අපේ රටේ ව්‍යවස්ථා තුනක් ක්‍රියාත්මක වුණා. එකක් තමයි සෝල්බරි ව්‍යවස්ථාව, දෙවෙනි එක 1972 ජනරජ ව්‍යවස්ථාව, ඒවගේම 1978 විධායක ජනාධිපති ව්‍යවස්ථාව. මේ ව්‍යවස්ථා තුන යටතේ පාලනය වෙච්ච මේ රටේ ජනතාවට ඇත්ත වශයෙන් මේ 1978 ව්‍යවස්ථාව යටතේ මේ රටේ නීතියේ තියෙන පරමාධිපත්‍යය යටපත් වෙලා, ඒවගේම රටේ සමාජයේ තිබුණ සංවරභාවය නැති වෙලා තාමත්ම අවුල් සමාජ තත්ත්වයක් මේ රටේ ඇතිවෙන්නට හේතු වුණා මේ 1978 ව්‍යවස්ථාව කියන එක අපි කියන්නට ඕනේ. මේ ව්‍යවස්ථාව දිහා බැලුවහම දැන් 22වතාවක් සංශෝධනය වෙලා, දැන් මේ 22 වෙනි සංශෝධනය තමයි මේ සාකච්ඡා කරන්නේ. එතකොට මේ ව්‍යවස්ථාව සංශෝධනය කරන්නට තැත් කරපු අවස්ථාවලදී ගෙනාපු ඒ සංශෝධන සමහර ඒවා විහිළුවට ලක් වෙනවා. ඒවා යම් යම් අයගේ රටේ නායකින්ගේ ඒගොල්ලන්ගේ ඕනෑ එපාකම් පෞද්ගලික අවශ්‍යතාවයන් දේශපාලන අවශ්‍යතාවයන් ඉෂ්ට කරගන්න තමයි සංශෝධන ගෙනාවේ. මට මතකයි ඒක ජනාධිපතිවරයෙක් මැතිවරණයට සති කිහිපයකට ඉස්සෙල්ලා සංශෝධන දෙකක් ගෙනාවා. දෙකක් ගෙනහැරලා මොකද එයාට උවමනා වුණා යම් යම් ජන කොටස්වල ඡන්ද ගන්න. ඒ නිසා මේ ව්‍යවස්ථාව සංශෝධනය කළා. ඊළඟට මට මතකයි ඒක ජනාධිපතිවරයෙකුට තමුන්ගේ නිලකාලේ තීන්දුව කරන්න පවතින නිලකාලයට වඩා ඉක්මනට තමුන්ට මැතිවරණයට යන්න ඕන නිසා ඔවුන් ආනුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කරලා ඒකට ඉඩ සලස්වා ගත්තා. මේ විදිහට තම තමුන්ගේ පෞද්ගලික අවශ්‍යතාවයන් ඉෂ්ට කරගන්නට මේ ව්‍යවස්ථාව දඩමීම කරගෙන මේ ව්‍යවස්ථාව වරින්වර සංශෝධනය කළා. 1987 කනවානේ තිබුණා අතුරු මැතිවරණ මේ දලස් ඇමතු මේ මන්ත්‍රීතුමාට ප්‍රකාශ කළා. ඒ කනවානේ තිබුණ අතුරු මැතිවරණයේදී එදා සරත් මුත්තිරුගම් මහත්මයා ජයග්‍රහණය කළා. ජයග්‍රහණය කළාට පස්සේ ඡන්ද පෙත්සමත් තිබිලා මහා මැතිවරණ නෙවෙයි අතුරු ඡන්දය. සරත් මුත්තිරුගම් මහත්මයා අතුරු ඡන්දේ ජයග්‍රහණය කරලා පාර්ලිමේන්තුවේ ඉන්න හදනකොට ඒ වෙලාවේ හිටපු ජනාධිපතිවරයා ආනුක්‍රම ව්‍යවස්ථාවට සංශෝධනයක් ගෙනාවා. මොකක්ද ඒ සංශෝධනය? කලවාන ආසනේ වෙනුවෙන් මන්ත්‍රීවරු දෙන්නෙකුට වාඩි වෙන්න. අර අතුරු ඡන්දෙන් ජයග්‍රහණය කරපු මන්ත්‍රීවරයාත් ඊවැගේම අතුරු ඡන්දෙන් පරාජය වෙච්ච මන්ත්‍රීවරයාත් දෙන්නම පාර්ලිමේන්තුවේ කලවානේ මන්ත්‍රීවරු වශයෙන් වාඩි කරවන්න ගෙනාවා සංශෝධනයක්. මේක මුළු රටම විහිළුවට අඳුවා. ඒ වාසනාවට ශිෂ්‍යාධිකරණ ඉඩ දුන්නේ නැහැ. ඒ ශිෂ්‍යාධිකරණයට ගියාම ඒ අය කිව්වා මේකට ඉඩ දෙන්න බෑ, මේකට එහෙමනම් ජනමත විචාරණයක් තියලා මේ සංශෝධනය සම්මත කරගන්න කියලා. ඉතින් මෙන්න මේ වගේ තමයි අපි මේ ව්‍යවස්ථාව ඉදිරියට ගෙනාවේ. අද 22 වෙනි සංශෝධනය. ඒ වගේම මම කියන්නට ඕනේ සමහර අයගේ කාලය තමුන්ගේ කාලේ අවසාන වුණාම තවදුරටත් ජනාපේ ධූරයේ තරඟ කරන්න තමුන්ට අවස්ථාව නොලැබෙනකොට ව්‍යවස්ථාව සංශෝධනය කරලා ඒකට සලස්වා ගත්තා. ඉතින් මේවට අපිත් අතිස්සුවා එක අපි කියන්නට ඕනේ. මොකද අපි දැන් විශ්වවිද්‍යාල සංශෝධනයේ යම් යම් අපිට ගෙවෙන්න බැරි කරුණු තියෙනවා. අපි කියන්න ඕනේ. නමුත් අපි ඡන්දෙ දුන්නා. ඇයි අපි පක්ෂයක ඉන්නකොට ඒ පක්ෂෙ තීන්දුව නෝ කටයුතු කිරීමේ සම්ප්‍රදායක් අපේ පාර්ලිමේන්තුවේ තියෙනවා. අපිට බෑ ඊට පටහැනි හොයන්න. එහෙන් පටහැනි ගියොත් අපිට දේශපාලන වශයෙන් අවුල් සහගත තත්ත්වයක් අපි තත්ත්වයකට මුහුණ පාන්න සිද්ධ වෙනවා. අනේ නිසා තමයි තත්ත්වෙ උනේ. දැන් විශ්වවිද්‍යාල සංශෝධනයේ තියෙන මේ ව්‍යවස්ථා මණ්ඩල පීඨවීම තාමත් වීඩ් වල ලක් වුණා. ඒ පාර්ලිමේන්තු සභාව කියලා එකක් පත් කළා. ඒ සභාවේ තීන්දුව බාර ගන්න පුළුවන් ජනාධිපතිතුමාට බාර නොගෙන ඉන්නත් පුළුවන්. එදාට ඒ ගන්න තීන්දුව එතුමාට පුළුවන්. ඒවා නිදේශ වශයෙන් සලකලා ඒ අනුව කටයුතු කරන්න එවගේ කටයුතු නොගෙන ඉන්නත් පුළුවන්. එවැනි තත්ත්වයක් තිබුණා. නමුත් අපි සතුටු වෙනවා මේ 22 සංශෝධනයේ ඒ තත්ත්වය නැති කරලා මේ ව්‍යවස්ථාදායක සභාවේ තීන්දුව අනිවාර්යයෙන් මේ අනුව කටයුතු කිරීමට එතුමා බැඳිලා ඉන්නවා. ඊළඟට මම මෙතෙන් මතක් කරන්නට ඕනේ ඇත්තෙන්ම පෞගේ ව්‍යවස්ථාදායක සභාවේ කියන්නේ 19 සංශෝධන යටතේ ඇති කරපු ව්‍යවස්ථාදායක සභාව යටතේ හරියාකාර කටයුතු කරනවායි කියලා අපි කියන්නේ නැහැ. ඇයි බලාපොරොත්තු වෙන්නේ ස්වාධීනව මේ පත්වින් කරන්න. ඇයි බලාපොරොත්තු වෙන්නේ ස්වාධීනව මේ තීන්දුව අරගෙන ඒවා ක්‍රියාත්මක කරන්න. නමුත් ඒව සිද්ධ වුණේ නැහැ. සමහර තැන්වලදී පෞගිය 19 සංශෝධන යටතේ ක්‍රියාත්මක වෙච්ච ඒ ව්‍යවස්ථා සභාවල මම දන්නවා ඒක මහජන විනිශ්චයකාරවරේ ඔව් මහවිද්‍යාලයේ මිනිස්කාරෝන්ගේ ලැයිස්තුවේ අංක 1 හිටියා. නමුත් එතුමට දුන්නේ නැහැ. එතුමට උසස් සීමා දුන්නේ අපි ඇතන උසාවියට. එහෙම වුණේ මොකද එතුමා යම් දෙච් අංක 1 නම්බර් 1. ඔව් ඒ ලැයිස්තුවේ පළවෙනියා. නමුත් ඔහුට දුන්නේ නැහැ දේශසත්‍යයක්. ඒ වගේම තමයි තවත් කාන්තාවක් හයිකෝර්ට් ජජ්මන්ගෙන් මහජන විනිශ්චයකාරවරිය. එතුමියට අභියාචන අවසාවියට උසස් සීමා දුන්නේ නැහැ. ඒක පොවෙල වැඩුවාම අපිට දැනගන්න ලැබුණා එතුමිය මහජන විනිශ්චයකාරවරිය වශයෙන් දීපු තීන්දුවකට එකඟ නොවෙච්ච නිසා ඒ මණ්ඩලයේ හිටපු සාමාජිකයෙක් ඒ පත්වීමට විරුද්ධ වුණා කියලා. ඉතින් මේ වැනි දේවල් සිද්ධ වෙනව නම් ඇත්ත වශයෙන්ම ජනතාවගේ විශ්වාසය නැති වෙනවා. එවැනි තත්ත්වයක් නැති වෙන ආකාරයට මේකට රෙගුලාසි හදන්න අද විධිවිධානය උදට තියෙනවා. මම ඉල්ලනවා අධිකරණ ඇමතිතුමාගේ තායික්මනට මේ රෙගුලාසි හදලා මේ ක්‍රියාත්මක කරන්න. එහෙම නැත්නම් මේ සංකල්පය බිඳ වැටෙනවා. මම කියනවා අධිකරණ ඇමතිතුමාට මම කියනවා මොකද එතුමයි මමයි දෙන්නම් මේකේ හිටියා. එතුමයි මම හුඟක් වෙලාවට එකතු වෙලා අපි සටන් කරනවා. මදිතුමා පොඩ්ඩ ඉන්නේ. එතුමයි මමයි බොහොම අවස්ථාවලදී යම් යම් සිද්ධීන් වලදී එකතු වෙලා මේ කටයුතු කරපු අවස්ථාවල් තියෙනවා. මොකද අපි දෙන්නම හුඟක් වෙලාවදී ඒ කරුණෝදී එකමතේ හිටියා. නමුත් අපිටත් බැරි වුණා සමහර ඒවා වළක්වන්න. ඒ වගේම මම කියන්නට ඕනේ ඇත්ත වශයෙන්ම අර හූල් කියලා කොමසාරිස්වරයෙක් හිටියා මැති වෙන කොමසාරි. එයා මේක විහිළුවක්. මේ මුළු සංකල්පෙම විහිළුවක් බවට පත් කළා. එතුමා මොකද කළේ සමහර වෙලාවට වැටුණ කොමිසමේ අධ්‍යක්ෂකවරයා නැත්නම් ඒ සමාජිකයා උසාවියේ ගියා මැතිවෙන තිබීම වළක්වන්න කියලා නියෝගයක් ඉල්ලලා. ඊළඟට ਉਹ ප්‍රසිද්ධිය ප්‍රකාශ කළ අහවල් පක්ෂයට තද දෙන්න එපා කියලා. ඉතින් මේ නිතත්වයක් ඇති වෙනකොට අපි කොච්චර සද්භාවයෙන් මේව නීති පොතට ඇතුල් කළත් කොච්චර සද්භාවයෙන්
ගරු මතුමා විනාඩි 2 කාලයක් තියෙනවා.
සංසෝධනයෙන් ගෙනාවත් මං හිතන්නේ නැහැ ජනතාවගේ විශ්වාසය අපිට දින ගන්න පුළුවන් වෙයි කියලා. ඒ නිසා මම අධිකරණ ඇමතුමාගෙන් ඉල්ලන්නේ පිට බලපාන රෙගුලාසි තාප ඉක්මනට හදලා මෙවර මේ පත්කන මේ ව්‍යවස්ථාදායක මේ කොමිටි වල ඒ ගන්න තීන්දු හරියාකාර ක්‍රියාත්මක කරන්න වැඩපිළිවෙල සකස් කරන්නට කියලා. ඊළඟට මේ පමණක් නෙමෙයි අත වශයෙන්ම අපි කවුරුත් බලාපොරොත්තු වෙන්නේ මේ ආනුකූල ව්‍යවස්ථාවක් අනාගතයේදී තායික්මන්ට අපිට අවශ්‍යයි. ඒ සඳහා වැඩපිළිවෙල ආරම්භ කරන්න කියලා. ඒක තමයි මගේ ඉල්ලීම. මොකද අපි දන්නවා අපිට මේ මැතිවරණ ක්‍රම වෙනස් කර ගන්න ඕනේ. මේ මැතිවරණ ක්‍රමය අපේ රටටම දුක විනාශ විනයක්. 1978 ආනුකූල ව්‍යවස්ථාවෙන් නිර්මාණය කරු මේ මැතිවරණ ක්‍රමය නිසා අද කාටවත් අද හරියාකාර තමුන්ගේ කටයුතු වයිකෙන් මිස කරන්න බෑ. අපේ දිස්ත්‍රික්කේ බැලුවම මමත් අපේ වාසුදේව නානායකාර මන්ත්‍රීතුමත් නියෝජනය කරන්නේ එක දිස්ත්‍රික්කේ. අපේ දිස්ත්‍රික්කේ එක කිලෝරක ඉඳලා අනෙක් කිලෝරට යන්න තියෙනවා කිලෝමීටර් 125ක්. ඉතින් මැතිවරණ කාලේ මේ මුළු ප්‍රදේශයම අපි සිසාරා යන්නට ඕනේ. ඊට චන්දයක හම්බෙලා ඒ අයට කතා කරලා එයාගේ චන්ද අරගෙන අර පාර්ලිමේන්තුවට ආවට පස්සේ ඒ අය පෙරලා බලාපොරොත්තු වෙන අපේ ඒගොල්ලන්ගේ ප්‍රදේශවල වැඩි දියුණු කටයුතු කරන්න සංවර්ධන කටයුතු කරන්න එයාගේ උවමනාකම් විශ්ස කරවන්න. ඉතින් මේවා කරන්න පුළුවන් ආකාරයට අපිට ප්‍රතිපාදන ලැබෙන්නේ නැහැ, ප්‍රතිපාද දෙන්නත් බැහැ අනුකට. ඒ වගේම අපිට
අන්තිම කාලය අවසන්යි.
ප්‍රායෝගිකව අපිට පුළුවන් කමක් නැහැ
මේ කාලය අවසන්යි මතුමා
කටයුතු කරන්න. ඒ නිසා මෙන්න මේ කරුණු සම්බන්ධවත් අවධානය යොමු කරන්න. මේ කරුණු අනිවාර්යයෙන්ම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සකස් කරනකොට සැලකිලි ගත යුතු ප්‍රධාන කරුණු බව කියමින් මගවදන ලිපියෙන් අවසන් කරනවා.
බොහොම ස්තුතියි ගරු මන්තුමා. ඊළඟට ගරු කුමාර වෙල්ගම මන්තුමා, ඔබතුමාට විනාඩි 8ක කාලයක් තියෙනවා.
මම හිතන්නේ අපේ මට පෙර කතා කරපු සර මන්ත්‍රීතුමා කිව්වා මේක මේ අද ශෝක ප්‍රකාශයක් දිනයක් කියලා. මම කියනවා ඕක කියලා. අද මේ රටේ මහජනතාවටත් ශෝක ප්‍රකාශ දවසක්. මොකද මහජනතාව බලාපොරොත්තු වෙන්නේ තවත් විවස්ථා සංශෝධනයක්. මහජනතාව බලාපොරොත්තු වෙන්නේ අලුත් විවස්ථාවක්. දැන් අරගලකරුවන් ආවේ අලුත් විවස්ථාවකටනේ. ඉතින් ඒක නිසා අද මේ හිස්සෙලා තියෙන්නේ ඒ මහජනතාවගේ බලාපොරොත්තු මම හිතන්නේ මන්ත්‍රීවරු ඉෂ්ට කරලා තියෙනවා. ඒකයි අද මේ වගේ මේ කවුරුත් නැත්තේ. ඉතින් ඇයි දැන් බලන්න විතර කිව්වා වගේ හැමදෑම තමන්ගේ පාලකයා තමන්ගේ විධායක ජනාධිපතිවරයා ඒ විධායක ජනාධිපතිවරයාට ඕන විදිහට තමයි ව්‍යවස්ථාව හදන්නේ. දැන් අපේ කාලේ 70 ඉඳන් 75 අවසන් වෙන්න තිබ්බා. නමුත් 77 දක්වා ගියා. අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ගෙනල්ලා ඊට පස්සේ දේශජයවර්ධන මහතා තවත් දික් කරගත්තා ජනමත විචාරණ ඇත්තියලා. ඉතින් පාලකයාට ඕන විදිහට කරන්න. දැන් විජේදාස රාජපක්ෂ ඇමතුමාලා වගේ උගත් අය මෙතන ඉන්නවා. තවත් නීතිඥ මහතුරු හිටියා. ඒ කාලේ චොක්සි මහත්තයා වගේ හිටියා. අපේ ජෝන් සෙනරත් මහත්තයා මේ වගේ උගත් නීතිඥ මහතුරු හිටියා. නමුත් මේ අයට ඌමනාව තිබ්බට ව්‍යවස්ථාව වෙනස් කරන්න නැත්නම් ව්‍යවස්ථාවක් අලුත් ව්‍යවස්ථාවක් ගේන්න ඒගොල්ලන්ට ඒ අවස්ථාව ලබා දුන්නේ නැහැ. කීප සැරයක්ම උතුමාව දොට්ට දැම්මා. හරි, මොකද ඒ ව්‍යවස්ථාව ගැන කතා කරනකොට දොට්ට දාන. ඉතින් මං හිතනවා අපිට කාලය ඇවිල්ලා තියෙන අලුත් ව්‍යවස්ථාවක් හදන්න. දැන් රුමෙස්ත සීල මහත්තයා හදලා තියෙනවායි කියලා කියනවා. මම හිතන්නේ ඒක හරිය අලුත් ව්‍යවස්ථාවක් මේ රටට ගැළපෙන විදිහට හදන්න ඕන කියන එක මම මේ අවස්ථාවේ කියන්න කැමතියි. ඒ වගේම අද 19 මිනිස්සු බලාපොරොත්තු වුණා ලොකු වෙනසක්. ඇයි 19 අපි හිතුවා දැන් පාර්ලිමේන්තුවට බලය ආවා. මම අපිත් අතිස්සුවා. අර මෛත්‍රීපාල සිරිසේන මහත්තයා කිව්වා වගේ එතුමා ලොබියේ හිටියේ ඔක්කොගෙම කරරත දාදා කිව්වා තන්දි දෙන්න කියලා. නමුත් ඒ ව්‍යවස්ථාවේ පාර්ලිමේන්තුවට බලය එන නිසා අපි බොහොම කැමැත්තෙන් ඡන්දෙ දුන්නා. බොහොම කැමැත්තෙන් ඡන්දෙ දුන්නා. එතකොට ඒ 19 ඡන්දෙ දීලා ඒ ව්‍යවස්ථාවේ 19 වෙනි සංශෝධනයේ පාර්ලිමේන්තුවට ඡන්දෙ දුන්නයි කියලා වෙනසක් ඇති වුණාද? නෑ. කිසිම වෙනසක් ඇති වුණ නෑ. අපි බලාපොරොත්තු වෙච්ච වෙනස ඇති වුණ නෑ. ඒ නිසා මිනිස්සු කලකිරීමට පත් වුණා. 20 මං ඡන්දෙ දුන්නේ නැහැ. 20 ඡන්දෙ දුන්නේ නැත්තේ ද්විත්ව පුරවැසිභාවය මේ වගේ ගොඩක් තිබ්බා. ඒ නිසා අපි ඡන්දෙ දුන්නේ නැහැ. නමුත් මම කියනවා තමුන්නාසර මේ 22 සාමාන්‍යයෙන් අකමැත්තෙන් හරි ඡන්දෙට දෙන්න පුළුවන් කමක් තියෙනවා. මොකද මේ ද්විත්ව පුරවැසිභාවය අයින් කළා තියෙනවා. මම ඇත්ත කියන්න ඕනා. අපේ යාළුව තමයි. නමුත් ද්විත්ව පුරවැසිභාවය කියන්නේ රටවල් දෙකක පුරවැසිභාවයෙන් එමිණට මෙහෙ වැරද්දක් කළා එහෙ පණිනුලා. ඉතින් ඒකට අපි කැමති නැහැ. ඒක නිසා මම තමුන් වාසර කියනවා. ඒ නිසා අපිට අකමැත්තෙන් හරි මේකට දෙන්න පුළුවන්. දෙකහමාර හතරහමාර කෙරුවට මගේ විරුද්ධත්වයක් නැහැ. සාමාන්‍යයෙන් ඉතින් අවුරුදු පහකට දෙනවනේ හතරහමාර කෙරුවා කියලා. ඒක ඒකත් හොඳ නැහැ. මහා ඒ කියන්නේ මහ ජනතාව බලාපොරොත්තු නැහැ. නමුත් ඒකට අපි ප්‍රශ්නයක් ඇති කරගන්නේ නැහැ. අනිත් එක තමයි දැන් මෙතනදී කිව්වා අර අපේ කවුද අතුකෝරළ මහත්මතුමා ගේ මිනිමැරුම සම්බන්ධව මේක ත්‍රස්තවාදී ක්‍රියාවක් කියලා මෙතන අද කතා වුණා. අද අපේ විපක්ෂ නායකතුමාත් කිව්වා ඔක්කොම කිව්වා මේක ත්‍රස්තවාදී ක්‍රියාවක්. ඔව් මේක ත්‍රස්තවාදී ක්‍රියාවක් තමයි. මොකද මටත් ගැහුවානේ. මම අද ටිකක් අමාරුවෙන් හරි කතා කරන්නේ. මටත් හොඳටම අල්ලන් ගැහුවා ඒක. ඒ ත්‍රස්තවාදී. මම ප්‍රසිද්ධියම ඇවිල්ලා කිව්වා මට ගැහුවේ ත්‍රස්තවාදීන් කියලා. එහෙමනම් මේ ත්‍රස්තවාදී ක්‍රියාවක් ක්‍රියාවන් තවම මේ රටේ තියෙනවා. තවමත් මේ රටේ තියෙනවා. එහෙනම් ඇයි අපි ත්‍රස්තවාදී පනත අයින් කරගන්නේ? ත්‍රස්තවාදී පනතට උපයෝගී කරගෙන වැරදි වැඩ කරන එක වැරදි. අත්තරංගුඩ ගන්න ඒවා වැරදි විදිහට කරන ඒවා වැරදි. නමුත් ත්‍රස්තවාදී පනත අපි අයින් කරගන්න ඕනේ නැහැ. මොකද මේ පාර්ලිමේන්තුවේ ඉන්න වැඩි දෙනෙක් පිළිගන්නවා ත්‍රස්තවාදී තවමත් මේ ක්‍රියාවන් නැති වෙනවා කියන එක මම කියන්න ඕනේ. ඒ නිසා අපි ඒ ගැන මින්බින් ඉදිරියට අපි කල්පනා කරන්නේ. අනිත් එක තමයි දැන් තමුන්නාන්සලා කියනවා මේ විවස්ථාව වෙනස් කරන්න ඕනේ. අපි විවස්ථාව වෙනස් කරනවා. අපිට හොරගම් කරන්න බැරි ආණ්ඩුවක් හොරගම් කරන්න බැරි ආණ්ඩුවක් සහ පරණ හොරගම් කරපුවා ගේන්න පුළුවන් ආණ්ඩුව විවස්ථාවක් හදන්න ඕනේ කියලා. දැන් තමුන්නාන්සලා මම කියන්න ඕනේ හරි ඉදිරියේදී අපිට හදන්න පුළුවන් හොරගම් කරන්න බැරි ආණ්ඩුවක් අපිට හදන්න පුළුවන්. නැත්නම් අවම කරන ආණ්ඩුවක් අපිට හදන්න පුළුවන්. නමුත් ආපස්සට හොරගම් කරපු මුදල් ගන්න පුළුවන්ද? අපිට මේ මේවට ඒ ඔෆ්ෂෝ බැංකු වලින් ඒ බැංකු වලින් අපිට දෙනවද විස්තර? දැන් මේ ඉස්සෙල්ලා තිබ්බනේ අර සීය මොකද අර FCID කියලා. ඒ FCID එකේ මොකද කරේ? රට කීසරයක් ගියාද? ඒවෙන් තොරතුරු ගන්න කීසරයක් ගියාද? ඒගොල්ලන්ට හම්බ වුණේ නැහැ. ඉතින් මං කියන්නේ මේ රටට බොරු කරන්න එපා. මම මේ නායකයින්ට කියන්නේ රටට බොරු කියන්න එපා. අපිට ඉදිරියේදී කරන්න පුළුවන් ඒව පුළුවන්. පස්සට හරි ඔබ හැරිලා බැලුවොත් ඒව ගෙන්නන්න අපිට පුළුවන්කම ලැබෙයිද? දැන් මාකෝස් ජනාධිපතිතුමා හොරගම් කරලා යව ඒ රටනුත් ගියා. අවුරුදු 35කට පස්සේ පුතා ආපු බව ඇත්ත. අපි නාවල් මහත්තයා දිනනවා. ඒ බව ඇත්ත. නමුත් මම කියන්නේ ඒ මුදල් වලින් කීයක්ද හොයාගත්තේ? ඒ බැංකු වලින් දෙන්නේ නැහැ. ඒ කිසිම බැංකුවකින් තොරතුරුවක් දෙන්නේ නැහැ. ඒ බැංකුව දුන්නොත් ඒ බැංකුව තියෙන මුදල් අනිත් අය ඇදලා ගන්නවා. ඒ බැංකුව කඩාගෙන වැටෙනවා. ඒ නිසා මම කියන්නේ මේ බොරු පොරොන්දු දෙන්න එපා. නමුත් පුළුවන් සමහර විට 5%ක් 10%ක් විතර තොරතුරු ගන්න පුළුවන් වෙයි. ඒත් වෙනම පරීක්ෂණ කරන කණ්ඩායමකට දීලා එහෙම ගන්න පුළුවන් වෙයි. 5%ක් නැත්නම් 10%ක් ඊට වැඩිය ගන්න මං හිතන්නේ පුළුවන් කමක් නැහැ කියන එක මං කියන්න ඕනේ. මේ අදත් මේ ගැන කතා වුණා. ආපහු ගන්නවයි කියලා. ඉතින් අපි ගිහිල්ලා වේදිකාවල කෑගහලා කියනවා අපි ආවට පස්සේ අපි ගිහිල්ලා මේ බිලියන ගණන් සල්ලි ගේනවා. ගෝල්ඩ් ෆිස් පිට්ටනිය අපි ගොඩ ගහනවා. චූදිතයෝ ගේනවා. අපි එල්ලනවා. අපි වෙඩි තියලා මරනවා. මේ වගේ කිව්වට ඒව දැන් කරන්න බෑ. ඉතින් ඒක නිසා මම කියනවා තමුන්නාන්සලට බොරු පොරොන්දු මහජනතාවට දෙන්න එපා. පුළුවන් ඒව කියන්නේ නැත්ත. ඇත්ත කියන්නේ.
මම තුමා විනාඩි දෙක කාලයක් තියෙනවා.
බන්දනද තමුනා මම නවත්තන්න යන්නේ. හරි. මම නවත්තනවා. හැබැයි මම තවත් එකක් කියනවා. දැන් මේ දේශපාලකයන් එපා වෙලා තියෙන්නේ. මම දැක්ක අර ITN එකේ රෑ අතහමාත් යනවා නාට්‍යයක්. ගගන පියවරද මොකද කියලා. ඒකේ කියලා බලන්න ඒ දේශපාලකයන්ට අත්තනීරණ මහ බලන්න. ඒගොල්ලන්ගේ පෞල් ජීවිතයක් නැති වෙනවා. ඒගොල්ලන්ට පාරට වහින්නත් නැති වෙනවා. අන්තිමට ඒ අයව මිනිස්සුම ගහලා මරනවා. ඉතින් මේ தත්ත්වය උදාකරගන්න එපයි කියන එක මම තමන්නාසර කියන්නේ. බොහොම ස්තුතියි.
බොහොම ස්තුතියි මන්තුමා. ඊළඟට අරුණ ප්‍රියදර්ශන යාපා මන්තුතුමා ඔබතුමාට විනාඩි 6ක කාලයක් තියෙනවා.
ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි, අපි 1978 න් පස්සේ ලංකාවේ ආණ්ඩු ක්‍රමය වෙනස් වෙනවා. වෙනස් වෙන්නේ පාර්ලිමේන්තු විධායක බලයෙන් අපි ඒක පුද්ගල විධායක බලයකට මාරු වෙනවා. කියන්නේ ජනාධිපතිවරයෙක් වෙනම තෝරනවා, ජනාධිපතිවරයාට විධායක බලතල තියෙනවා, කැබිනට් මණ්ඩලය පාර්ලිමේන්තුවෙන් තේරෙනවා. නමුත් ඒ කැබිනට් මණ්ඩලය විධායක බවට පත් වුණාට පස්සේ ඔවුන් පාර්ලිමේන්තුව නියෝජනය කරනවට වඩා ජනාධිපතිවරයා නියෝජනය කරන කැබිනට් මණ්ඩලයක් හැටියට තමයි ක්‍රියා කරලා තියෙන්නේ. අපිත් දිගට මෙහෙම තමයි වැඩ කෙරුවේ. ඉතින් ඒ නිසා පොඩි ප්‍රශ්නයක් තිබුණා මේ 78 න් පස්සේ. තමයි මේ පාර්ලිමේන්තුව හුදු කතාසාප්පුවක් වීම, ක්‍රියාත්මක වීමට බැරි වීම. ජනාධිපතිවරයා කරන දේ නැත්තම් කැබිනට් මණ්ඩලය කරන දේ ගැන පාර්ලිමේන්තුවේ දැනුවත් නැතිකම. ඒ ජනාධිපතිවරුන්ට තමන්ගේ කාලය තුළ විශාල වශයෙන් ණය ගන්න පුළුවන් වීම. ඒවා ගැන නැවත විමර්ශනයක් කිරීමට පාර්ලිමේන්තුවේ ඉඩ ප්‍රස්ථාව නැතිවීම. හැබැයි නමුත් අවසානයේදී පාර්ලිමේන්තුව තමයි වරදකාරය වුණේ. මොකද මේ පාර්ලිමේන්තු ක්‍රමේ වැඩක් නැහැ. පාර්ලිමේන්තුව නිකම්ම නිකම් කතා විතරයි. ඕගොල්ලෝ වග කියන්න ඕනේ මේ ආදිවාසීන් ගේන්න හේතුව මේ විධායක ජනාධිපති ක්‍රමය නිර්මාණය කිරීමෙන් කියලා මට හිතෙනවා. හැබැයි ලෝකේ විධායක ජනාධිපතිකම රටවල් වල තියෙන එක නරක ක්‍රමයක් නෙවෙයි. ලංකාවේ තිබුණු ප්‍රශ්නයක් තමයි විධායක ජනාධිපතිවරු කවුරුත් කිසිම අවස්ථාවක ලෑස්ති වුණේ නැහැ තමන්ගේ බලය පාර්ලිමේන්තුවත් එක්ක බෙදා හදාගන්න. ඒකට උත්සාහයකට තමයි ස්වාධීන කොමිෂන් සභා නිර්මාණය කරුවේ. මේක ඇත්තටම 19 වෙනි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනය තමයි ආවේ. අපි සියලු දෙනා මේකට ඡන්දේ දුන්නා. නමුත් ඒ 19 වෙනි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව මං හිතන්නේ අපේ අධිකරණ ඇමතුමත් දන්නවා, පසු කාලීනව බල කේන්ද්‍ර තුනක් බවට පත් වුණා. ජනාධිපතිවරයා එක පැත්තක, අගමැතිවරයා තව පැත්තක, කතානායකවරයා තව පැත්තක. ඒ බල කේන්ද්‍ර තුනම අවසානයේ එකිනෙකාට ගැටෙන මට්ටමටම අවසාන මට්ටමේදී ක්‍රියාත්මක වුණා. එනිසා 20 වෙනි සංශෝධනය එනකොට 19 වෙනි සංශෝධනයේ හරහා තිබුණු තත්වයන් වල හුඟක් වෙනස්කම් ඕන කියලා මේ පාර්ලිමේන්තුව පිළි අරගෙන තිබුණා. ඒ කියන්නේ අපි කොයිතරම් උත්සාහ කෙරුවත් විධායක ජනාධිපති ක්‍රමෙන් ගැලවෙන්න, මං හිතන්නේ විධායක ජනාධිපති ක්‍රමෙන් ගැලවෙන්න ලේසි කියලා. ඒක තමයි මේ අවස්ථාවේදී ශ්‍රේෂ්ඨාධිකරණයේ ඊටම මැනවින් කියලා තියෙනවා. මේ විධායක ජනාධිපති ක්‍රමයක් ඇතුලේ තමයි හැදෙන ඕනම සභාවක් හැදෙන්න ඕන කියලා. බලය ගලාගෙන එන විධායක බලයෙන්, ඒ ගලාගෙන එන විධායක බලය අපි ලබා දෙනවා ව්‍යවස්ථාදායක සභාවකට. ව්‍යවස්ථාදායක සභාවේ සංයුතියක් නිර්මාණය කරලා තියෙනවා. ඒ සංයුතිය ඔස්සේ තමයි මේ සාකච්ඡා. නිසා මේක සංශෝධනයක් වුණාට විධායක බලවලට මුකුත් වෙන්නේ නැහැ. මේකේ යම් කිසි ඉඩක් තියෙනවා පාර්ලිමේන්තුව ඇතුළු අපිට මේ විධායක සභාව හරහා විධායකේ යම් කාරණා ගැන සාකච්ඡා කරන්න. මම ඉල්ලා හිටින්න කැමතියි තමුන්නාංශකෙන් මේ විධායක සභාව යටතේ ව්‍යවස්ථාදායක සභාව යටතේ කොමිෂන් පත් වුණාට පස්සේ ඊළඟට ආපහු මේ කොමිෂන් සුභාදීන බවට පත් වෙනවා. ඔබතුමාට මතකයි ගිය සැරේ පොලිස් කොමිෂන් සභාව තියෙනකොට පොලිස් ප්‍රතිතුමාගේ සම්පූර්ණ බලතල අහිමි වෙලා තිබුණේ. පොලිස් සේවය ගෙනියන්න බැරි තැනට ආවා. මොකද ඉහළ නිලධාරීන්ගේ පත්වීම් මාරු කිරීම් විනය මණ්ඩලය ඔක්කොම උඩට ගත්තා. ඒ පොලිස් කොමිසමම පහළ තැන්වල මාරු වීම රට අත තිබ්බා. ඒ නිසා මතක තියාගන්න ඕන, මම ඔබතුමා ඉල්ලන්න කැමති මේක රීති පද්ධතියක් මේ පාර්ලිමේන්තුවේ නිර්මාණය කරන්න ඕනේ. ඒ කොමිෂන් සභාවට වැඩ කරන ආකාරය ගැන. මොකද මේක කල් දාන්න එපා. නැත්තම් මේ 19ට වෙච්ච දේ මේකටත් වෙනවා.
රෙගුලාසි
මොනවා හෝ ක්‍රමවේදයක්, ගයිඩ්ලයින්ස් ක්‍රමවේදයක් නිර්මාණය කරන්න ක්‍රියාක. මම හිතන්නේ බලය පුද්ගලයෙක් අතර ගියත්, පුද්ගල කණ්ඩායමක් අතර ගියත් මේවට කලමනාකරන ක්‍රමවේද නිර්මාණය වෙන්නේ නැත්තම්
ගරුමන්තුමා විනාඩි දෙකක කාලයක්
ඒ ක්‍රමය අසාර්ථක වෙන බව අපිට 19 උගන්වලා තියෙනවා. ඒ වගේම මේ විධායක ජනාධිපති ක්‍රමයේ තියෙන විවේචනය හැමදාම තියෙනවා. හැබැයි මම ඒකේ තරම් දුරට විවේචනය කරන්නේ නැහැ. මොකද මේක සියලු ජනයා එකතු වෙලා පත් කරන ජනාධිපතිවරයෙක් නිසා. මම කලින් කිව්වාගේ ජනාධිපතිවරයාට පුළුවන්කමක් තිබුණේ ඇමරිකානු ජනාධිපතිවර ක්‍රමය වාගේ පාර්ලිමේන්තුව හරහා බෙදා හදා ගන්න අවශ්‍ය වුණේ නැහැ. කිසි කෙනෙකුට අවශ්‍ය වුණේ නැහැ. මට මතකයි 2020 මේ පාර්ලිමේන්තුවේ ව්‍යවස්ථා සංශෝධනයක් ආව මේ ක්‍රමය වෙනස් කරන්න. නමුත් අවාසනාවකට වගේ ඒ වගේ තිබුණ එක්සත් ජාතික පක්ෂය අද පොදු පෙරමුණ වැඩ කරනවා වගේ දෙකට බෙදිලා ඒකට කිසිම ඉඩක් දුන්නේ නැහැ. එහෙම නුනනම් අපේ රටේ ව්‍යවස්ථාවේ බල තුලනය බලය බෙදීම ජනාධිපතිවරණය කියන එක අලුත්ම තර්කයකට එන්න තිබුණ නමුත් ඒක එදා කරගන්න බැරි වුණා. ඒ නිසා මේ தত্ত্বය වෙනස් වෙනවා නම් විධායක ජනාධිපතිකම වෙනස් කරනවා නම් කවුරුවත් කතා කරන්නේ සමානුපාතික නියෝජනයත් වෙනස් වෙන්න ඕනේ කියලා. සමානුපාතික නියෝජනකම වෙනුවට වෙන ක්‍රමයක් එන්නේ නැතුව විධායක ජනාධිපතිකම වෙනස් කළා කියලා රට යහපතක් වෙන්නේ නැහැ. මොකද අස්ථාවර පාර්ලිමේන්තු ක්‍රමයකින් රට වැඩක් නැහැ. එහෙමනම් ස්ථාවර පාර්ලිමේන්තු ක්‍රමයක් හදන්න ඕනේ. ඒ නිසා කවදාවත් මම හිතන හැටියට අපේ පාර්ලිමේන්තු මගේ අත්දැකීම අනුව මම කියන්නේ විධායක ජනාධිපති ක්‍රමයේ සභාපතිතුමනි ඉවත් කිරීම සඳහා කිසිම දවසක කොච්චර දැඟලුවත් සිදුවීම ඉතාම අසීරු දෙයක්. ඒ නිසා මගේ පුරෝකථනය තමයි මේ ක්‍රමයේ ඉදිරියටත් තියෙනවා. ඒ නිසා පාර්ලිමේන්තු සූදානම් වෙන්න ඕනේ. විවස්ථා සංශෝධන මගින් හෝ ජනාධිපතිවරයා කරන සාකච්ඡා මගින් හෝ අපේ පාර්ලිමේන්තු ක්‍රමයන් මීට වඩා ශක්තිමත් කරලා හැම විටම පාර්ලිමේන්තුව තොරතුරු මගින් තොරතුරු සාකච්ඡා කිරීම සඳහා තොරතුරු ක්‍රියාත්මක කිරීමේ ක්‍රමවේදයකට භාජනය වෙන ක්‍රමයක් නිර්මාණය කරන්න ඉඩ ප්‍රස්තාව ලබා ගැනීම තමයි වඩාම හොඳ දේ කියලා මට හිතෙනවා. මොකද අපිට මූලික ක්‍රමය අපිට හදන්න බැරි නම් මොකද කේවල ක්‍රමයට මේ පාර්ලිමේන්තුවේ පක්ෂ ගණනාවක් කැමති නැහැ. කේවල ක්‍රමයට කේවල ක්‍රමයේ වෙනුවට මේ ක්‍රමයම කේවල ක්‍රමයක් මිශ්‍ර ක්‍රමයක් ගෙනාවත් ඒකට කැමති වෙන්නේ නැහැ. ඒ කැමති නොවන තාක්කල් විධායක ජනාධිපති අහෝසි කරන සංශෝධනය
සදා කාලය අවසන්යි
ලැබෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා මේ ව්‍යවස්ථාවට අවසන් වශයෙන් මම කියන්නේ මේකේ ඉතාම කුඩා සංශෝධනයක්. මේකෙන් විධායක ජනාධිපති ක්‍රමයට මුකුත් වෙන්නේ නැහැ. විධායක ජනාධිපතිවරයා වෙනදාට වඩා බල සම්පන්න වෙලා තුන. එසේ වුවත් පාර්ලිමේන්තුව තුළ සාකච්ඡා කරන කුඩා ඉඩකට අපි සියලු දෙනාම සහාය දෙන බව මේ අවස්ථාවේ මම ප්‍රකාශ කරන්න කැමති. බොහොම ස්තුතියි.
බොහොම ස්තුතියි මන්ත්‍රීතුමා. ඊළඟට ගරු හර්ෂඩි සිල්වා මන්ත්‍රීතුමා, ඔබතුමාට විනාඩි 5ක කාලයක්. ඊළඟට නිරෝෂන් පෙරේරා මන්ත්‍රීතුමා, ඔබතුමාටත් විනාඩි 5ක කාලයක් තියෙනවා.
ගරු මූලාසන මන්ත්‍රීතුමනි, අද වෙනකොට මේ රට බංකොලොත් රටක් බවට පත් වෙලා තියෙනවා. මේ රටේ ඉතිහාසයේ පළවෙනි වතාවට විධායක ජනාධිපති කෙනෙක්ව පන්නලා දාලා තියෙනවා. ඒ වගේම පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 75කට වඩා ගෙවල් ගිනි තියලා විනාශ කරලා, ඒ වගේම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් මිය ගිහිල්ලා ඒ දේහය පාරක අයින මම හිතන්නේ පැය ගාණක් ගණ්ඩ බැරුව තිබුණු අවස්ථාවක තමයි අපි මේ 22 වෙනි සංශෝධනය ගැන විවාද කරන්නේ. මේ අරගලයෙන් මම හිතන්නේ මේ රටේ ජනතාව විශාල වෙනසක් මේ පාර්ලිමේන්තුවෙන් බලාපොරොත්තු වුණා. නමුත් සුපුරුදු පරිදි මේ පාර්ලිමේන්තුවේ තියෙන ඩීල් සංස්කෘතිය, ඒ වගේම නායකයන්ට ඉතාම ඉක්මනින් අවනත වීමේ ප්‍රවණතාවය, ඒ වගේම ඇමතිකම් ගන්න තියෙන තණ්හාව, මුදල් හම්බ කරන්න තියෙන තණ්හාව හින්දා මේ පාර්ලිමේන්තුවේ මේ ආණ්ඩු ක්‍රම සංශෝධන පෙරිලා එනකොට හරියට එන්නේ නැති ඉතිහාසයක් තමයි තියෙන්නේ. එතකොට මේ වෙලාවෙත් ඒක තමයි අද වෙලා තියෙන්නේ. අද අපිට පේනවා අද රජය අද බෙදිලා ඉන්නේ. අද මේ පුටු ටික හුඟක් අද මේ වෙනකොට වෙන්දට ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් තියෙනකොට මේ ඔක්කොම පිරීලා තියෙන්නේ වෙන්දට. නමුත් අද වෙනකොට මේ හුඟක් පුටු අද හිස් වෙලා තියෙන්නේ. ඒ මගින් මං හිතන්නේ පාර්ලිමේන්තුවේ රජයේ ඉන්න මන්ත්‍රීවරු තමන්ගේ මේකට කොච්චර සහයෝගය දෙනවද කියන එක අද පෙන්නලා තියෙනවා. ඉතින් මං හිතන්නේ අපි විශේෂයෙන්ම මේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් බලාපොරොත්තු වුණා, ඒ වගේම ජනතාව බලාපොරොත්තු වුණා දූෂණ විරෝධී පාර්ලිමේන්තුවක් මේකෙන් නිර්මාණය කරන්න. මොකද දූෂණය කියන එක අරගලයේ ප්‍රධාන තේමාවක් බවට පත් වෙලා තිබුණා. නමුත් මං හිතනවා මේ සංශෝධන මගින් ඒක වෙන්නේ. විශේෂයෙන්ම අපි දැක්කා 19 වෙනි සංශෝධනයේ පවා පොලිස් කොමිසම තිබ්බට එදා පොලිසිය හැදුනද? පොලිසිය පගා ගන්න එක නැවතුණාද? පාස්කු ප්‍රහාරය වෙනකොට පොලිසිය හරියට ක්‍රියාත්මක වුණාද? ඒ වගේ විශාල ප්‍රශ්න එදා අපි දැක්කා ඒ පොලිස් කමිසම දැම්මත් අනිත් කමිසම් දැම්මත් ඒ රාජ්‍ය සේවය මේ රටේ ජනතාවට සේවය කරන පරිදි පරිවර්තනය කරන්න එදා බැරි වුණයි කියලා මං හිතන්නේ අපි සියලු දෙනාම දන්නවා. ඉතින් ඒ හින්දා ඒ අඩුපාඩු මකාගෙන ඉස්සරහට යන සංශෝධනයක් රටට අවශ්‍ය බව අපේ රටේ ජනතාව මේ අවස්ථාවේදී ප්‍රකාශ කරනවා. ඒ වගේම ඇමති මණ්ඩලය ගන්න. ඇයි ඇමති මණ්ඩලය 15කට හෝ 10කට සීමා කරන්න පුළුවන්? ඇයි සංශෝධනයක් මේ පාර්ලිමේන්තුවට ගේන්න බැරි? මේ රට බංකොලොත් වෙලා තියෙන වෙලාව. ඉතින් ඒ හින්දා අපි මේ අවස්ථාවේදී රජයට කියනවා අද වෙනකොට
මන්තුමා විනාඩි දෙක කාලයක් තියෙනයි.
අසීමිත ලෙස අද මේ රජය බදු ගහන්න පටන් අරන් තියෙනවා. එදා අර රොබින් හුඩ් කාලේ ෂෙරිෆ්වත් මං හිතන්නේ ඒ ජනතාවට මෙච්චර බදු ගහලා නැහැ. දැන් අද වෙනකොට ඩොලර් නැහැ කියනවා. නමුත් ඩොලර් ගේන අද අපනයන කර්මාන්තවලට ඕගලන් 130ක බදු ගහන්න අද පටන් අරන් තියෙනවා. අද වැඩි පොලියක් හින්දා මං හිතන්නේ පොලිය දැන් විශාල ලෙස වැඩි වෙලා 125ක් 30 ගිය ඒ වැඩි පොලිය හින්දා මිරිකලා ඉන්න අද කර්මාන්තවලට ව්‍යාපාරවලට අද බංකොලොත් වෙනකන් ඕගලන් ඒ බදු අයකරන්න ඕගලන් කටයුතු කරගෙන යනවා. ඒ වගේම විශ්‍රාමිකෙන් ඒ වගේම ඉතිරි කරලා ජීවත් වුණු අද පුද්ගලයන්ගේ ඒ ඉතිරි කිරීම වලට අද ඕගලන් විශාල ලෙස බදු ගහලා ඒ පුද්ගලයන්ව මධ්‍යම පන්තියේ ඉඳලා ඒගොල්ලන් දුප්පත්ම තැනකට අද ඕගලන් තල්ලු කරගෙන යනවා. ඒ හින්දා අපි කියනවා රටේ සාධාරණ බදු ප්‍රතිපත්තියක් අවශ්‍යයි. ඒ බදු ගහනකට අපි අකමැති නෑ. සියලු දෙනාම බදු ගහන්න ඕනේ, බදු ගෙවන්න ඕනේ. නමුත් අසීමිත ලෙස හැම වෙලාවෙම අපිට මේ බදු ගහන්න සිද්ධ වෙලා තියෙන්නේ කියලා IMF එක කියලා කියනවා නම් ඒකට ඉතින් මං හිතන්නේ හරි උත්තරයක් නෙමෙයි මේ රටේ ජනතාවට දෙන. ඉතින් ඒ හින්දා මේ අපේ රටේ තියෙන ආර්ථිකය බදු ගහලා මරන්න නැතුව, බදු ගහලා මේක විනාශ කරන්න නැතුව මේ බංකොලොත් තුන රට තවත් බදු ගහලා මිනිස්සු මැරෙන තැනකට තල්ලු කරන්න නැතුව සාධාරණ ලෙස මේ ආර්ථිකය නැවත පණගන්වලා ඒ තුලින් අපිට ගෙවන්න තියෙන ණය නැවත ගෙවන තත්වයකටත් ඒ වගේම IMF
එකේ
අපිට ඒ විදේශ විනිමය එන මට්ටමටත් විශේෂයෙන්ම මේක පරිවර්තනය කරන්න කියලා මේ අවස්ථාවේදී ඉල්ලනවා. මම අවසාන වශයෙන් කියනවා විශේෂයෙන්ම පංගුවක් කට්ටිය කියනවා මේ දියුණු රටවලත් මෙච්චර 30ක 40ක බඩු ගහනවලු. නමුත් ඒවල මං හිතන්නේ උද්දමනය පාලනය කරලා තියෙන්නේ, පොලිය අනුපාතය පාලනය කරලා තියෙන්නේ, ආර්ථිකය රාජ්‍ය සේවයෙන් නිදහස් කරලා තියෙන්නේ. ඒ හින්දා ඒ රටවල් වලට ආර්ථිකය ඉතාම කාර්යක්ෂම ලෙස යනවා. ඒකයි මේ රටේ තියෙන මේ දැන් තියෙන බංකොලොත් ආර්ථිකයයි සංසන්දනය කළා මේ වගේ බදු ගහන්න එපයි කියලා කියමින් මගේ කතාව අවසන්
කරනවා. මදිතුමා, ඊළඟට ගරු ගීතා කුමාරසිංහ මදිතුමිය, ඔබතුමියට විනාඩි 12ක කාලයක් තියෙනවා.
මූල අසනාරූඪ ගරු මන්ත්‍රීතුමනි, 22 වෙනි සංශෝධනය ඇයි මෙච්චර 22ක් මේ රටේ කීපාරක් මේ සංශෝධනය කරාද? අහුවෙච්ච වෙලාවට සංශෝධනය කරාට මේකද ජනතාව ඉල්ලන්නේ? මේක ජනතාවගේ උමනාවක්ද? අපි ව්‍යවස්ථාව තමයි අපේ රටේ නීතිය, අපේ රටේ සියල්ලම ගැන තියෙන ගෞරවය, ඒ සියල්ලම තියෙන්නේ මේ ව්‍යවස්ථාවේ. එවැනි ව්‍යවස්ථාවක් මට මතක් වෙනවා මගේ ජීවිතේ පසු කාලෙදි කාලේ බලද්දි JR ජයවර්ධන මැතිතුමාව. එතුමා එදා කිව්වා, ලස්සනට කිව්වා, මේකෙන් කරන්න බැරි ගෑණියෙක් පිරිමියෙක් කරන එකයි, පිරිමියෙක් ගෑණියෙක් කරන එකයි කියලා. මං හිතන්නේ එතුමා අද ජීවත් වෙලා හිටියනම් එතුමාට පේයි අපේ රටේ නම් දැන් ඒකත් කරනවා. අපේ රටේ ගැහැණුන්ට තියෙන තැන දිහා බලද්දි ගැහැණියකට දේ සැලකිල්ල තියෙන්නේ නැත්තම් වෙනත් කෙනෙකුටද කියලා හිතන තරමට ඒක බාල්දු කරලා. මම මේ ව්‍යවස්ථාවට 22 වෙනි ව්‍යවස්ථාවට මට ලොකු ඉතිහාසයක් මේ ව්‍යවස්ථාවත් එක තියෙනවා. මම සද්භාවයෙන් සිංහල සිනමාව එපා කියලා ජනතාවට වැඩ කරන්න ඕන කියලා ආව දේශපාලනයට. 2009 දන්නෙම නැතුව මට හිතන්නත් බැරි විදිහට 14 අවුරුද්දක් මගේ ජීවිතෙන් ගෙවුණා. 2015 මම පාර්ලිමේන්තු මැතිවරණයට ආවේ දහසක් බලාපොරොත්තු තියාගෙන. මන් දන්නවා මේ රටේ සියලු දෙනාම දන්නවා, හැමෝටම මතක ඇති 2015 මම ආපු පාර්ලිමේන්තු ගමන වැලකුණේ කොහොමද කියලා. පාර්ලිමේන්තුවේ you can't sit in the parliament or you can't contest in the election කියලා අපේ ව්‍යවස්ථාවේ 19 තිබුණා. ඒක ගැන වග විභාගයක් නැතුව අපිට nomination දුන්නා. අපි ආවා පක්ෂයේ වෙනුවෙන් වැඩ කරමින්, ජනතාව දැනුවත් කරමින්. ඔබ සතුටින් ආවට මට විරුද්ධව ලොකු නඩුවක් ගියා. ඒ වෙනකොට මම උසාවිවල දේවල් උසාවිට යන්න ඒව ගැන පොඩි බයක් හැකක් තිබිච්ච මිනිස්සෙක් හැටියට තමයි ජීවත් වුනේ. නමුත් මම හිතුවා කාන්තාවක් වුණාට මම මේකට ෆයිට් කරනවා, මම මේක ගැන පුළුවන් තරම් මහන්සි වෙනවා, ජනතාව දුන් ජනවරව රැකගන්නට මම එදා හුඟක් මහන්සි වෙලා හුඟක් ධනේ වියදම් කරමින් කටයුතු කරත් 2015 මම ආපු මගේ මන්ත්‍රී අසුන උදුර ගත්තා, නැති වුණා, මට පාර්ලිමේන්තුවෙන් යන්න වුණා. පොහොයි හිතුවා ඒක තමයි අවසානේ, ඒ අවසන් කතාව. දැන් ගියා ආයෙත් ඉතින් පාර්ලිමේන්තු පළාතේ ඉන්නේ. මොකද එයා දිත්තපුර වැසියේ. මේ දිත්තපුර වැසියා කියන කතාව අද මහා ආන්දෝලනයක් කළා මේ රටේ. දිත්තපුර වැසි භාවය තියෙන අයට පාර්ලිමේන්තුවට එන්න බෑ කිව් එක එක විදියකින් හරි. ඉංග්‍රීසියෙන් කියමනක් තියෙනවනේ you can't have the cake and eat it කියලා. කේක් කන්නයි තියාගන්නයි දෙකක් බෑ. එක කන්න ඕනේ, එක තියාගන්න ඕනේ. මම තීරණය කරා මගේ දිත්තපුර වැසි භාවය අයින් කරගන්න. මම තීරණය කරා ඒ දිත්තපුර වැසි භාවය නැති කරගන්න. මම ඉල්ලගෙන මම බොහොම ඌමනාවෙන් මම මොකද කරේ, මගේ පුරවැසි භාවය අයින් කරගත්තා. 22 සංශෝධනයෙන් මේ පුරවැසි භාවය, දිත්තපුරවැසි භාවය අයින් කරන්නට තියෙන වගන්තිය හින්දම මම 22ට කැමැත්තෙන් අත ඔසවන්න තීරණය කළා ඉවරයි. මං ඒ වගේ තීරණයක් ගත්තේ ඔබතුමාලාට මතක ඇතිනම් මම දැන් මේක කියනවා. 20 සංශෝධනය කරපු දවසේ මම මේ අපේ විපක්ෂයනු එම්මෙන් ඇව මේගොලු රෙදි ඇඳගෙනද මේ 20ට අත උස්සල දැන් ඇවිල්ලා කෙඳිරි ගන්න කියලා. ඔව් මම රෙද්දක් ඇඳා. 20ට මං අත ඉස්සුවේ නෑ. මේ පාර්ලිමේන්තුවේ හැන්සාඩ් එක කියවන්න එදා මං පාර්ලිමේන්තු ආවා. ඇවිල්ලා මං හැංගුණා ලයිබ්‍රරි එකේ. මට මතකයි අර මහින්දානන්ද ලුද්ගවගේ ඇමතිතුමාලා කට්ටිය මාව හොයනවා. මං හිතුවා මේකට නම් දෙන්නෙම නෑ, අත උස්සන්නෙම නෑ. ඊට පස්සේ මං හැංගිලා හිදලා මං අත හැබැයි මගෙන් පලියක් ගත්තා. ඒකට මට රිටර්න් එකක් හම්බුණා. 2020 ආවට පස්සේ නියෝජ්‍ය මේ ස්ටේට් මිනිස්ටර්ස්ලා පත් කරද්දි 53 දීලා 52 දීලා මාව විතරක් අතෑරියා. ඒක තමයි දේශපාලනය. හැබැයි මේ දේශපාලනය අපි බය වෙන්නේ නැහැ. අපිට හරි තීරණේ ජනතාව වෙනුවෙන් ගන්න ඕනම වෙලාවක මම ඒක ගන්නවා. ඒක ගන්න එක ගන්නවා. කාටවත් බයක් නැහැ. මට ඒ තීරණේ ගන්න පුළුවන් කියන එක මතක තියාගන්න. ආදරණීය ජනතාව කියන්නේ මොකද්ද කියන එක තේරුම් ගන්න ඔබතුමාලා. දැන් මේ ආචාර්ය සුරේන් රාඝවන් මැතිතුමා, එයාට පුළුවන් වුණා එයාගේ පුරවැසි භාවය අයින් කරගන්න. මොකද්ද ඕක? රටට ආදරේ නම්, රටේ ජනතාවට ආදරේ නම්, ඔය එහෙම රටවල් වල පුරවැසි භාවය තියාගෙන ඕක කරන්න බෑ කියලා දැනගන්න ඕන. ඇයි ඒක දැනගෙන ඒක කරන්න බැරියයි? ඇයි සුරේන් රාගවන් මෙතුමා අයින් කරගත්තා? ගීතා කුමාර මම නිකන් අයින් කර ගැනීමක් නෙවෙයිනේ. මම ස්විට්සර්ලන්ඩ් වල රස්සාවකට ගිහිල්ලා මොකක් හරි ජොබ් එකක් කරන ගමන් ඇප්ලිකේෂන් දාලා ගත්ත එකක් නෙවෙයි. මම කසාද බෙදලා මගේ මිනිහා එහෙ, මගේ දරුවා එහෙ, ඒ සේරම අතහැරලා මට පුළුවන් නම් මේ මට සෑහෙන ධනයකුත් තිබ්බයි. ඔය දාලා එන්න බැරි අය වගේ නෙවෙයි මම. ඒ සේරටම ගැහුවා පයින් ඔක්කොම අතහැරියා. ජනතාව වෙනුවෙන් අද මේ පාර්ලිමේන්තු වෙන එක මට හරි නම්බුවක්. ගැහණියක් හැටියට, මවක් හැටියට මං ආඩම්බර වෙනවා. මට පුළුවන් වුණානේ මේ වගේ තීරණයක් ගන්න කියලා. ඒවා තමයි නියම තීරණ ජනතාව වෙනුවෙන් කරන්න ඕනේ. එහෙම නැතුව මේ ව්‍යවස්ථාව වෙනස් කරන්න, අරෙන් ගුණ්ඩු දාන්න, මෙයින් ගුණ්ඩු දාන්න, අරක කරන්න, මේක කරලා රටම කලම්බලා, මේ හදිස්සියක් වගේ දඩිබිඩි ගාලා ගෙනල්ලා මේ වගේ මොකද්ද මේ? හැබැයි කවුරු කිව්වත් මට බෑ කේජු කෑල්ලක් වෙන්න. එක නිසා මම තීරණය කරා 22 වෙනි සංශෝධනය කරන මේ අවස්ථාව ඓතිහාසික විය යුතුයි අපේ රටේ. මේ පාර හැංගෙන්නේ නෑ, බය වෙන්නේ නෑ, ඇබ්සන් වෙන්නේ නෑ. කෙමින්ම ඇවිල්ලා ඔව් අත උස්සනවා. මොනවා වුණත් අපි ඉන්නවා ඔබ සියලු දෙනාත් සමග කියලා මේ අවස්ථාව අපිට 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 මේකෙන් කාලයක් තිබ්බා. එක කාලයක් තිබ්බා විනිශ්චයකාරයේ කාර තුමල්ලව පත් කරන්නේ කොහොමද? පොලිස්පතිට මොකද වුනේ? මේ සේරම කෙල දාති සිද්ධ වෙලා අන්තිමට මොකද වුනේ? ඔය ව්‍යවස්ථා ටික ඔක්කොම අරගෙන මම ව්‍යවස්ථාවල් කියවන්න ගත්තේ 19 වෙනි ව්‍යවස්ථාව නිසා. ඒක බොහොම ඕන එකකින් කියන්න ඕනේ. මොකද 19 වෙනි ව්‍යවස්ථාවේ තමයි තිබුණේ දිත්තපුරවැසියට එන්න බෑ කියලා. මං හිතුවා මේක වැරදීමකින් වෙච්ච දෙයක්ද කියලාවත් අකුරක් නැර කියෙව්වා. ඒ 19 වෙනි ව්‍යවස්ථාව ගැන වෙන පාඩම් අවශ්‍ය නැහැ. මොකද මම හැමදාම කියව තීරණය කරා හරි. එහෙමනම් මාය යා යුතු ගමන යා යුතුයි කියලා. මම මේක මේ ප්‍රශ්නෙට අදාළ නුණත් පොඩි ප්‍රශ්නයක් තියෙනවා, ඒකත් කියන්න ඕනේ. අපේ රටේ විදේශගතව රැකියාවල නියුතු වෙලා අපිට විදේශ විනිමය දෙන කාන්තාවන් රැසක් ගැන අසුබ ආරංචි අහන්න ලැබෙනවා. ඒ නිසා මම ඊයේ දවසම ගත කරේ ඒ තානාපති කාර්යාලවලට කතා කරමින් අපේ සහෝදරියන්ගේ සුවදුක් සොයාගන්න. මං දැනගන්න ලැබුණා පත්තරවල ගියා වගේ 30 දෙනෙක් ඒ රටේ අතරමං කරලා 50ක් වෙනම ඉන්නවා මේ තානාපති කාර්යාලේ. මේ 30 දෙනා ගිහින් තියෙන්නේ එහෙට පොකුරු වශයෙන් ගෙන්නා ගන්නවා. අනිත් එක ඒවට දීලා තියෙන වීසා, විසිට් වීසා. ඒක නිසා මම අපේ ඇමතිතුමා එක්කත් කතා කරනවා. ඒ ඇමතිතුමාත් එක්ක කතා කරලා අපේ රටට විදිශ්‍යමගෙන මේ රත්තරන් කාන්තාවන්ට අපි කොහොම හරි උදව් කරන්න ඕනේ. මේ ව්‍යවස්ථාවල් වෙනස් කරනවට වැඩිය
ඇමතිතුමිය විනාඩි 2 කාලයක් තියෙන්නේ.
අර වගේ කාන්තාවන්ට තව මොන හරි උදව් ටිකක් කරලා මොන හරි මේක මේ 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 ව්‍යවස්ථාවෙන් රටට යහපතක් වෙනවනම් අවසාන වශයෙන් මම කියනවා පාර්ලිමේන්තු එනවනම් අර දිස්ත්‍රිපුරවැසිභාවය අයින් කරගෙන ලස්සනට එන්න පුළුවන්, හරි ආඩම්බරින් කතා කරන්න පුළුවන්. ওই ව්‍යවස්ථා ෂෝට්කට් ගන්නෙ නැතුව, ෂෝට්කට් වලින් වැඩ කරන්නේ නැතුව, අර හොරෙන් එහෙම් මෙහෙම් කරන වැඩ කරන්නේ නැතුව ඒක කෙලින් කරගන්න. මේක මේ විදිහටයි අපි එන්නේ විය ඔය දිස්ත්‍රිපුරවැසිභාවය නැතුව අපිට පුළුවන් එන්න කියලා. එහෙමනම් ඔබ සියලු දෙනාට ස්තුතියි.
ඔබ ස්තුතියි දොර ඇමතුමිය. ඊළඟට ගරු තලදා අතුකොරළ මන්ත්‍රීතුමිය, ඔබතුමීට විනාඩි 5ක කාලයක් තියෙනවා.
මූලාසනාරුණ්ඩ මන්ත්‍රීතුමනි, විශේෂයෙන්ම මේ අවස්ථාවේ අපේ ගීතා කුමාරසිංහ ගරු ඇමතුමිය කතා කරයන් පස්සේ බොහොම එතුමියට සුබ පතන්නට ඕනේ. එතුමියගේ ඍජුභාවය සහ කාන්තාවක් හැටියට කෙලින් එතුමියගේ ඍජුව කතා කිරීම සම්බන්ධයෙන් අපි සුබපත් වෙනවා. මොකද මේ අපේ කතාවට එහා ගිහිල්ලා කාන්තාවක් හැටියට ඇගේ ද්විත්ව පුරියවසිභාවය අයින් කරගෙන එතුමිය නැවතත් පාර්ලිමේන්තුවට එනකොට නොයෙකුත් අසාධාරණකම් වලට ලක් වුණා. එතුමිට එකපාරක් මන්ත්‍රීකමත් නැතුව ගියා. අපිට බැන්න ඇයි අපි ගැන කතා කරන්නේ නැත්තේ කියලා. හැබැයි මම අද එතුමිය බොහොම සෑහෙන්න විශේෂයෙන්ම වැඩ කටයුතු කරනවා කියලා අපිට පේනවා. ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි, මේ 1978 හඳුන්වලා දීපු ව්‍යවස්ථාව දැන් 22 වතාවට තමයි සංශෝධනය වෙන්නේ. එතකොට 21 වතාවක් මේ විදියට සංශෝධනය කරන්න හේතුව අපිට නම් පේන්නේ වෙන කිසිම අවශ්‍යතාවයක්, රටේ අවශ්‍යතාවයක්, රටේ ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කරන රාජ්‍ය සේවකයින්ගේ වැඩ කටයුතු වෙනුවෙන්, පොලිස් දෙපාර්තමේන්තුවේ වැඩ කටයුතු වලින් එහෙම නෙමෙයි. මේක සම්පූර්ණයෙන්ම එක පවුලක දෙන්නෙක්ගේ අවශ්‍යතාවය වෙනුවෙන් තමයි මේව සංශෝධනය වෙන්නේ. අපිට මතකයි 2010 ජනාධිපතිවරණයට පස්සේ දවස් ගාණක් ඇතුළත 18 සංශෝධනය ගෙනාවා. ජේ.ආර්. ජයවර්ධන මහත්තයා හදනකොටම මේකේ තිබුණේ ඕනම කෙනෙකුට මේ ධූරය දරන්න පුළුවන් දෙවතාවක් විතරයි කියලා. ඒ විදිහටම ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිතුමා, සංසිංහ ප්‍රේමදාස ජනාධිපතිතුමා නැති වුණත්, චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මැතිණියත් ඒ විදිහට ආවත්, 2005 ජයග්‍රහණයත් 2010 ජයග්‍රහණයෙන් පස්සේ මේකේ අවශ්‍ය වුණා මේ හැරමිට්ටෙන් හරි කොහොම හරි යනකම් බලය රඳව ගන්න ජනාධිපති ධූරය. දැන් සමහර අය ජේ.ආර්.ගේ බහුබූත ව්‍යවස්ථාව කියනවා. හැබැයි මේ ව්‍යවස්ථාවට මුවා වෙලා නොයෙකුත් විදියට තමන්ගේ බලය වපුර ගන්න, තමන් කොහොමද බලය පවත්වාගෙන යන්නේ කියන්න එදා 2010-18 සංශෝධනය ගෙනාවා විතරක් නෙමෙයි, සම්පූර්ණයෙන්ම ඒකාධිපති ක්‍රමයකට මේ රට තල්ලු කරලා දැම්මා. දැන් බලන්න අවුරුදු 10 ඇතුළත, විශේෂයෙන්ම 2010 2020 ඇතුළත මේ එක පවුලේ දෙන්නෙක් තමයි මේ සංශෝධන ව්‍යවස්ථා සංශෝධනය ගෙහත් තියෙන්නේ. දෙන්නම ජනාධිපතිවරු හැටියට තමන්ගේ බලය තහවුරු කරගන්න. අර අපේ නිරෝෂන් මන්ත්‍රීතුමා කිව්වා ඇයි මේ වෙලාවේ මේ බදු ප්‍රශ්නය ගැන කතා කරන්නේ නැත්තේ කියලා. විශේෂයෙන්ම අපි දකිනවා මේක නිකන් පුරුද්දක් හැටියට එක එක්කෙනාගේ වමනාවට තමන්ගේ බලය තහවුරු කරගන්න, තමන්ගේ පැවැත්ම වෙනුවෙන්, තමන්ගේ පවුලේ පැවැත්ම වෙනුවෙන් සංශෝධන දිගින් දිගටම කරගෙන ආවා. 20 සංශෝධනය ගේනකොට අපි දැක්ක දෙයක් තමයි, ඇත්තටම 2020 අගෝස්තු මාසේ ඡන්දේ තියලා මාසයක් යන්න ඉස්සෙල්ලා අර කොවිඩ් වසංගතයත් එක්කම
මතුමේ විනාඩි 2 කාලයක්
තියෙනවා කරන්න උවමනා වුණේ මේ 20 සංශෝධනය ගහලා. එදා 19 සංශෝධනයෙන් ගෙනාපු ජනාධිපතිවරයාගේ සීමා කරපු බලතල නැවතත් කොහොමද ජනාධිපතිවරයාට ලබා ගන්න කියලා. ඉතින් මේකෙදි අපි හොඳටම දන්නවා මොන සංශෝධන ගෙනාවා. 2018 සංශෝධනය 2010 ගෙනාවත්, 20 සංශෝධනය 2020 ගෙනාවත් එක කරුණක් හොඳටම ඔප්පු වුණා. අර දැන් ගීත කුමාරසුංහ ගරු ඇමතිතුමිය කිව්වා වගේ, ඇයි මේ ද්විත්ව පුරවැසිකමකට මේ රටේ මේ ජනාධිපතිකමක් කරන්න පුළුවන් වෙන්නේ කොහොමද? පැන් දෙකක හිත මෙහෙ ඉන්නවා. මේ ඒක හොඳටම අසාර්ථකභාවය පෙන්නුම් කරා. පහුගිය ජනාධිපතිවරයා 2019 ලෝකෙ නැති පොරොන්දු ගොඩාක් දීගෙන ඇවිල්ලා එතුමා ද්විත්ව පුරවැසිකම අතහැරලා ආවයි කිව්ව. හැබැයි ඇවිල්ලා මෙහෙ සම්පූර්ණයෙන්ම එතුමා මේ රට බංකොලොත් කරලා අසාර්ථක පුද්ගලයෙක් හැටියට එදා එතුමා මේ ජනාධිපති ක්‍රමය හැල්ලුවට ලක් කරලා වැඩ කටයුතු කරා. ඉතින් ජනාධිපතිවරයෙක් ප්‍රථම වතාවට රටින් ගහලා පන්නන තරමටම ජනාධිපති ධූරේ හැල්ලු කරා. මේක හැමදාම ඉතිහාසයේ බැලුවොත් හැම එක්කෙනාම එන්නේ මේ ජනාධිපති ධූරේ අහෝසි කරනවා කියලා. හැබැයි ආවෙන් පස්සේ මේක ගැන කිසි කතාවක් නැහැ. අපි කියන වර්තමාන ජනාධිපතිතුමාට අපි එතුමාව ජනාධිපති කරන්න කීප පාරක් උත්සාහ කරා. දැන් ජනාධිපතිතුමාට අවස්ථාව ලැබිලා තියෙනවා. ජනාධිපතිතුමනි, මෙන්න අවස්ථාව මේ ක්‍රමය සම්පූර්ණ ව්‍යවස්ථා සංශෝධනයක් කරන්න. මේ 1-2 එක එක්කෙනාට බලපාන වගන්ති ද්විත්ව පුරවැසිකම ඒව නෙමෙයි. හැබැයි කරුණා කළා ජනාධිපතිතුමනි, පුළුවන් නම් මේ ක්‍රමය අහෝසි කරන්න. මොකද මේක තියෙන්න අර ලෙඩහගේ තුවාලේ පාලනවා වගේ හැමදාම අවුරුද්දෙන් අවුරුද්ද මේ ලෝක රටවල් මේ ආසියාවේ මේ කලාපේ රටවල් කොයි වෙලාවෙද මේ විදියට ව්‍යවස්ථා සංශෝධනය කරලා තියෙන්නේ? අපි වගේ ආඩු ආදායම්ලාභී රටක්, අපි වගේ නොදියුණු රටක්, මොකද්ද මේ ව්‍යවස්ථාව? මේක පෞලේ අවශ්‍යතාවයට 2010 කරා 2020 කරා දැන් මේක නවත්වා ගන්න. දැන් රටේ මිනිස්සුන්ට ඇති වෙලා තියෙන්නේ මේ පෞල් දේශපාලනයත් එක්ක රටේ නීතියත් වෙනස් වෙනකොට වරින් වර කොහොමද මේ විදියට ඉදිරියට යන්නේ කියන එක ගැන අපි ඔක්කොටම අද අපිටත් වැඩි රජයේ නියෝජනය කරන පාර්ශ්වයන් වලටත් විශාල ප්‍රශ්නාර්ථයක් ඇති වෙලා තියෙනවා. එහෙමනම් අපි විශ්වාස කරනවා මේ 22 සංශෝධනය අනිවාර්යයෙන්ම කරන්න එදා 19 අපි අත ඉස්සුවා. 17, 18, 19, 20 දැන් 21 තුස්සන කණ්ඩායම ඔය පැත්තේ ආණ්ඩුපක්ෂයේ ඉන්නවා. හැබැයි අපිට කියන්න තියෙන්නේ අපි හැමදාමත් 20, 19 විතරයි. රටේ ජනතාවගේ පැත්තෙන් ප්‍රජාතන්ත්‍රවාදය, එහෙම නැත්නම් මේ රටේ ජනතාවගේ අයිතීන් වෙනුවෙන් අපි එදා බලලා 19 සංශෝධනයේදී අත උස්සපු අපි ආපහු මේ 22 සංශෝධනයේදී ගන්න ඕනේ තීරණය අපි නිවැරදිව ගන්නවයි කියන එක ප්‍රකාශ කරමින් මේකේ ආයි කාටවත් හංගලා ගහන්නේ නැතුව කරන්න තියෙන ව්‍යවස්ථා සංශෝධන ඒ විදියටම හරියට කෙරෙයි කියන විශ්වාසය ඇතුව කාලය ලබා දීව ඔබතුමාට
ස්තුතියි. ගරුමතුමිනි, ඊළඟට ගරු පාටලි චම්පික රණවක මන්ත්‍රීතුමා, ඔබතුමාට විනාඩි 7ක කාලයක් තියෙනවා.
ගරු මුලාසනාරූඪ මන්ත්‍රීතුමනි, පමාවී නමුත් 22 සංශෝධනය ගෙනීම ගැන අපි අධිකරණ ඇමතුමාට ස්තුතිවන්ත වෙනවා. බලාපොරොත්තු 19 සංශෝධනය වැනි ජාතිපති දුරේ බලය පාර්ලිමේන්තුවත් සමග යම් ආකාරයකට තුලනය කර ගැනීමේ යම් යම් අඩුපාඩුකම් තිබුණත් තිබෙන තත්ත්වයට වඩා දියුණු තත්ත්වයක්, හොඳ තත්ත්වයක් අපට තිබෙනවා. අපි මේ ව්‍යවස්ථා සංශෝධනයේ දෙස බැලිය යුත්තේ අද අපි වර්තමානයේ පත් වෙලා තියෙන බංකොලොත්භාවයට සාපේක්ෂව. අපි සමහර දේශපාලනය කරගෙන යන අපේ අනන්‍යතාවය මත, ජාතික අනන්‍යතාවය, ආගමික අනන්‍යතාවය මත, ඒ වගේම සමහර වෙලාවට අපි බල දේශපාලනය කරනවා. මේ පනත සම්මත වුණොත්, මේ සංශෝධනය ගෙනාවොත් ආණ්ඩුවට වාසි වෙයිද නැත්නම් විපක්ෂයට වාසි වෙයිද කියලා බලලා අපි කටයුතු කරනවා. මෙය එවැනි ආකාරයේ අනන්‍යතා දේශපාලනයකට හෝ බල දේශපාලනයකට මොහොත නෙවෙයි. රට බංකොලොත්, මේ බංකොලොත් රටය ඉදිරියට ගෙන යාම සඳහා මේ පාර්ලිමේන්තුවේ පිටත ඉන්න ජනතාවගේ විශ්වාසය එක පැත්තකින් තහවුරු කරගත යුතු වෙනවා. අනිත් පැත්තෙන් අපි ඩොලර් බිලියන 52ක් විදේශවලට හා විදේශ ආයතනවලට ණයයි. මේ අර්බුදයෙන් ගොඩ එන්න නම් අපට විදේශ රටවල් හා විදේශ ආයතනවල විශ්වාසය දිනා ගැනීම අත්‍යවශ්‍යයි. එතනදී අපට ස්වාධීන රාජ්‍ය සේවයක්, ස්වාධීන පොලිස් සේවයක්, ස්වාධීන ප්‍රසම්පාදන සේවයක්, ස්වාධීන විගණන සේවයක්, ඊටත් ඉහළින් ස්වාධීන අධිකරණයක අවශ්‍යතාවය ඉතාම ඉහළින් දැනෙනවා. ඒ නිසා මේ සම්බන්ධයෙන් අපි වගවීමෙන් කටයුතු කළ යුතුයි. අපේ පක්ෂයේ නිර්මාතෘවරයාට මේකෙන් වදිනෝ, එහෙම නැත්නම් අපේ පක්ෂයට මේකෙන් වදිනෝ, අපේ නායකයාගේ බලතල අඩු වෙනෝ. මේ විදිහට අපි කල්පනා කරන්නේ නැතුව අපි මේ සම්බන්ධයෙන් විවෘත තීරණයක් ගන්න කියන එක මම මේ පාර්ලිමේන්තුවේ විශේෂයෙන්ම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීලාගෙන් ඉල්ලා හිටිනවා. මොකද ඔබේ පමණක් නෙවෙයි, මේ මුළු රටේම අනාගතය මේ ආකාරයට අපි කරන ප්‍රතිසංස්කරණ මත රැඳෙන නිසා. මෙහි මොකද මූලධර්ම? මේ මූලධර්මයේ තමයි ස්ථාවරත්වය, ඒ වගේම ප්‍රජාතන්ත්‍රවාදී නිදහස. අපි ජනාධිපති ධූරයට බලතල වැඩි කරන්න ස්ථාවරත්වය වැඩි වෙනවා කියලා අපේ විශ්වාසයක් තිබුණා. ඒ නිසා තමයි ආණ්ඩුව 22 සංශෝධනයේ මගින් ජනාධිපතිවරයාට ගෝඨාභය රාජපක්ෂ මහත්මයාට අසීමාන්තික බලතල ලබා දුන්නේ. ඔහු ඒ අනුව ක්‍රියාත්මක කරපු ආර්ථික ප්‍රතිපත්තිවල ප්‍රතිඵලය අද අපි සියලු දෙනාටම පේනවා. ඒක මුල් අවස්ථාවේම ආපසු ගන්නන්න කටයුතු නොකිරීමේ ප්‍රතිවිපාක අපට දැන් දැනෙනවා. අපි දැක්ක එංගලන්තයේ මොකද වුණේ කියලා. ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා 2019 දෙසැම්බර් පළවෙනිදා සිදු කරව වාගෙම බදු සහන දීමක්, ධනපතියන්ට ලිබරල් බදු සහන දීමක් තමයි ලිස්ට්‍රුස් මැතිනිය එංගලන්තේ කළේ. වෙළඳපොළ ප්‍රතික්‍රියා දැක්වුවා, මූල්‍ය අරමුදල ප්‍රතික්‍රියා දැක්වුවා, ආණ්ඩුව තුලින් ප්‍රතික්‍රියාව එතුමියගේ මුදල් ඇමතිවරයාටත් එතුමියටත් ඉල්ලා අස්වෙන්න වුණා දින 45ක් ඇතුළත. එහෙම තමයි ප්‍රජාතන්ත්‍රවාදී රටවල් වැඩ කරන ක්‍රමය. නමුත් මේ බලය තමන් අතේ තනියම රඳවගෙන තුනෙන් දෙකේ බලය අතේ පවත්වගෙන ගිය නිසා මේ රට බංකොලොත් වෙනකම්ම එවැනි ආකාරයේ ආර්ථික ප්‍රතිපත්ති වෙනස් කිරීමකට අපි ගමන් කළේ නැහැ. එනිසා කාබනික ගොවිතැනට 100% ගමන් කිරීම, බදු සහන ලබා දීම, ඩොලරේ රුපියල් 203 තබා ගන්න ඩොලර් බිලියන 5.5ක් නාස්ති කිරීම, මූල්‍ය අරමුදල විසින් ණය ස්ථාවර නොවන බව ප්‍රකාශ කොට තිබියදී ණය ස්ථාවර කිරීමට කිසිම ආකාරයක පියවරක් නොගැනීම, රුපියල් බිලියන 3000ක සල්ලි අච්චු ගැහිීමේ ප්‍රතිඵලයක් හැටියට අද උද්ධමනයේ 66%ට ඇවිල්ලා 130 පොලියට ව්‍යාපාර කරන්න ගිහිල්ලා රටේ මධ්‍යම පරිමාණ ව්‍යාපාර වලින් 3/1ක් වැහිලා තිබීම, අධික විදුලි බිල, අධික ඉන්ධන බිල, මේ වගේ අද මේ රටේ මිනිස්සු පීඩාවට පත් වෙලා තියෙන මේ බොහෝ දෑට හේතුභූත වුණේ ඒ ආකාරයේ ප්‍රජාතාන්ත්‍රික ප්‍රතික්‍රියාවක් ඇති නොවීම. ඒ නිසා එංගලන්තයේ ලිස්ට්‍රුස් මැතිනියට ගෙදර ගිහිල්ලා එංගලන්ත ආර්ථිකයේ බේරගන්න යම් ඉදිරි ගමනක් ගන්න පුළුවන් වුණාට අපට ඒක කරගන්න බැරි වුණා. ඒ නිසා යම් ප්‍රජාතන්ත්‍රවාදී ආකාරයට පාර්ලිමේන්තුවත් එක්ක මේ බලය බෙදා ගැනීම ජනාධිපතිවරයාගේ තිබුණා නම් මේ තත්ත්වය අපිට වෙනස් ආකාරයකට ගමන් කරන්න ඉඩකඩ තිබුණා. ඒ වගේම මම කියන්නේ මීට සමාන සිද්ධියක් අද ආර්ථිකෙත් සිදුවෙමින් තියෙනවා. ආර්ථිකෙත් මහ බැංකුවත් ඒ වගේම මුදල් අමාත්‍යාංශයත් එක කාරණයක් බලන්නේ. ඒ මූල්‍ය ස්ථාවරත්වය විතරයි. සමාජ පීඩණයට වෙන්නේ මොකද්ද කියලා බලන්නේ නැහැ. ඒ නිසා බදු පිට බදු ගහමින් ඒ වගේම ආදායම් වැඩි කර ගැනීමට උත්සාහ කරමින් ආනයන සීමා කරමින් පුළුවන් තරම් බලලා මේ මූල්‍ය ස්ථාවරත්වය රැකගන්න. ඒ හරහා කර්මාන්ත කීයක් වැහෙනවද, රැකියා කීයක් අහිමි වෙනවද, ආදායම් කොපමණ ප්‍රමාණයක් නැති වෙනවද කියලා හොයන්නේ බලන්නේ. කරු මුලාසන අරමුදු මන්ත්‍රීතුමනි, පසුගිය සතියේ ලෝක බැංකුව ලංකාවේ අර්බුදය නිසා දුගී භාවයට සහ ආදායම් අහිමීමට පත්වෙච්ච පිරිස් ගැන විශේෂ වාර්තාවක් නිකුත් කළා. මොකක්ද මේ විශේෂ වාර්තාව කියලා තියෙන්නේ? අද මේ රටේ ජනතාවගේ 2019 සම්පූර්ණයෙන්ම දවසකට කිලෝ කැලරි 2000ක් කියන අවම ප්‍රමාණය නොලැබෙන ජනතාව හිටියේ 1.5 ජනතාවගේ, අද ඒක 6.5කට වැඩි වෙලා තියෙනවා. ඒ විතරක් නෙවෙයි, දුප්පත්කමේ සාමාන්‍ය දුප්පත්කම සාපේක්ෂ දුප්පත්කම දෙගුණයකින් වැඩි වෙලා තියෙනවා. ඒ වගේම ලෝක ආහාර සංවිධානයට අනුව අද මේ රටේ මිනිස්සුන්ගෙන් 20%යි පෝෂ්‍යදායී ආහාරයක්, ඒ කියන්නේ අවශ්‍ය කැලරි ප්‍රමාණය සහ අවශ්‍ය පෝෂණය ලැබෙන්නේ. ඉතුරු අයට ඒක ලැබෙන්නේ නැහැ. ඒ වගේම ජනතාවගේ ආදායමේ 32%යි 2019 ආහාර වලට සාමාන්‍යයෙන් වියදම් කළේ. අද 75%ක් වියදම් කරන්න වෙලා තියෙනවා. අධ්‍යාපනයේට ප්‍රවාහනයේට
මතුමා විනාඩි 2ක කාලයක් තියෙනවා.
මේ සියල්ලම අද අපේ ජනතාවට අහිමි වෙලා තියෙනවා. ඒ නිසා අපි මතක තබා ගත යුතුයි, මූල්‍ය ස්ථාවරත්වය හොයාගෙන යන ගමනේදී සමාජ පීඩනය පුපුරලා ගියොත් මූල්‍ය ස්ථාවරත්වය ලැබෙන්නේ නැහැ, ආර්ථික ස්ථාවරත්වය ලැබෙන්නේ නැහැ. ඒ නිසා අපි මතක තබා ගන්න ඕනේ, එක පැත්තකින් ස්ථාවරත්වයයි ප්‍රජාතන්ත්‍රවාදය අතර සම්බන්ධතාවයක් ඇති කර ගන්නවා වගේ මූල්‍ය ස්ථාවරත්වයයි මේ සමාජ පීඩනය සමාජ අසහනය එක්ක ස්ථාවරතාවයක් ඇති කරගත්තේ නැත්නම් මේ පාර්ලිමේන්තුවට ඊළඟ වටේ දවැන්ත ප්‍රතිප්‍රහාරයක් මේ රටේ සමාජයෙන් එල්ල වෙන්න නියමිතයි. මොකද මේ රටේ මැතිවරණ වලින් ආණ්ඩු වෙනස් කරපු ඉතිහාසයක් පහුගිය අවුරුදු 74 තිබුණේ. නමුත් ඍජු ක්‍රියාමාර්ගයක් මගින්, ඩිරෙක්ට් ඇක්ෂන් එකක් මගින් මැයි 9 වෙනිදා ආණ්ඩුව පළවා හැරියා. ඒ වගේම ජූලි 9 වෙනිදා මේ රටේ බලගතුම ජනාධිපතිවරයෙක්ව රටෙන් පළවා හරින තරම් ඒ ජනතා ක්‍රියාකාරීත්වය සමත් වුණා. ඒ නිසා අපි අමතක කරන්න හොඳ නැහැ, නව සමාජ වාතාවරණයක් ඇති වෙලා තියෙනවා. විවස්ථාවෙන් ඔබට ක්‍රියාත්මක වීමට හැකි නව තාක්ෂණයේ ඔස්සේ ක්‍රියා කරන විශේෂම තරුණ පරපුරක් ඇති වෙලා තියෙනවා. ඒ නිසා අපි වගකීමෙන් මේ අවස්ථාවේ ක්‍රියා කළ යුතුයි කියන යෝජනාව ප්‍රකාශ කරමින් මගේ සහයෝගය මේ 22 සංශෝධනයට කවර අඩුපාඩුකම් තිබුණත් ලබා දෙන බව ප්‍රකාශ කරමින් ඒ සම්මත කර ගැනීමට අද අපි සියලු දෙනාම ක්‍රියාත්මක නොවුනොත් අපට කිසි දිනක අනාගතයේ අරගල වලින් සමාව නොලැබෙන බවක් ඒට එරෙහිව කටයුතු කරන සියලු දෙනාට මතක් කරමින් මම නිහඬව.
බොහොම ස්තුතියි මන්ත්‍රීතුමා.